එකත් හොයන්න හොඳ තැනක්. දෙතිස් කුණූප ගන්නකොට ඇයි මේ ඇස් කන්නාස වගේ දේවල් එළියට ගන්න ඇත්තේ නේද? ඉතින් මෙහෙමයි, Tamanට කැමති නම් ඒවා ප්‍රකට වෙනවා නම් ඒවා ගන්න පුළුවන්. ඉතින් අර එක පැත්තකින් අපි සම්මස් නහර ගන්නකොට ඒවා ඔව් මස් වලට මස් ඇසනි මස් වලින් හැදිච්ච කොටසක්. ඔව් කැමති නම් එහෙම වෙන්කලාට ගැටලුවක් නැහැ, එහෙම ගන්න පුළුවන්. හැබැයි ඔය ඇහැ කියන එකේ දැන් අපි කතා කරලා තියෙනවනේ නේද, මස් ඇසයි. මස් ඇස කියන්නේ සසම්බාර චක්කු කියන එක, මස් වලින් හැදිච්ච ඇහැ. ඒ සසම්බාර චක්කු කියන්නේ මාංස ඇහැ, අපි පිළිගන්නේ ඇහැ. ඊට අමතරව අර කෘත්‍යයේ ලක්ෂණයෙන් ඇහැ කියන ඇහැකුත් තියෙනවා. දැකීමේ ක්‍රියාව වශයෙන් ක්‍රියාව සිද්ධ කරන තැන චක්කු. එතකොට ඒක කියන්නේ ලක්ෂණ චක්කු. ඒ ලක්ෂණයෙන් ඇහැ අඳුරගන්නේ. දැකීම නිසා තමයි ඇහැක් තියෙනවා කියන්නේ. දැනීම නිසා තමයි ඇහැ තියෙන්නේ. ඒකට ලක්ෂණ චක්කු. දැනීම සිදු කරන ආකාරයෙන් ඒක තමයි නියම චක්කායතන. දැකීම ඇති කරගන්න. අපි හිතාගෙන ඉන්නේ නැහැ මාංශ ඇහැ දැන්. මාංශ ඇහි හැමතැනින්ම දකින්න බෑනේ. නේද? දැකීම ඇති කරන්නේ බොහොම පොඩි තැනක. මේ සුදු පාට හරියෙන් දකින්න බෑනේ. කළු ඉන්ද්‍රියාවෙත් මැද හරියේ බොහොම සුළු තැනක තමයි ඔය ආලෝකයෙන් ප්‍රතිබිම්බ ඇති වෙන්නේ. නේද? ඔව් දැන් ඇහැට ඇඟිල්ලෙන් ඇන්නොත් එහෙම පේනවා නෙමෙයි, දැනෙනවා, රිදෙනවා. රිදෙනවා කියන්නේ චක්කායතන නෙමෙයි. වැඩ කරන්නේ මොන ආයතන? කාය ආයතන. එතකොට මේ ඇහැ කියලා හිතුවට අපි හිතලා තියෙන කාය ආයතන කොටසකට, ශරීරේ කොටස නේද? ඔව් ඒ ඇහැ කියලා හිතාගෙන හිටියට ඇත්තටම ඇහැ නෙමෙයි, කායේ කොටස. ඇහැ වගේ ඉඳලා ඇහැ වගේ හිටින අපි ඇහැ කියනවා නිසා මේ ඇහැ කියන හැම තැනටම දකින්න බෑ. දකින්න පුළුවන් මේකේ බොහොම සුළු පොඩි තැනක. උකුණු හිසක් විතර ප්‍රමාණයේ, උකුණෙක්ගේ ඔළුවක් විතර. උකුණ කොච්චර පොඩිද කියලා දන්නවනේ නේද? ඒ උකුණගේ ඔළුව විතර පොඩි ප්‍රමාණයකට තමයි මේ දැකීමේ හැකියාව තියෙන්නේ. මේ ඇහැ වගේ තිබුණාට. එතකොට මේ අපි මේකට ඇහැ කියුවට සම්මතේ කියනවා මිසක් ඔය මේකෙන් දකින්න බෑ. දකින්න පුළුවන් තැන බොහොම කුඩා තැනක්. එතන තමයි ඇත්තටම ඇස කියලා කියන්න ඕනේ. චක්කායතනේ හටගන්න තැන. ඔව් දිවෙත් හැම තැනටම රස බලන්න බෑ. මේ රස දැනෙන බොහොම සුළු තන ටිකක් තියෙනවා. ඒ දැනෙන තැනට තමයි අපි ප්‍රසාදය කියන්නේ. හොපේ වගේ. චක්කු ප්‍රසාදය, සෝත ප්‍රසාදය, ජීවා ප්‍රසාදය ඔය විදිහට කියනවා නේද? එතකොට ඒ ප්‍රසාදය තමයි අර කණ්ණාඩිය වගේ. එතකොට ප්‍රසාද රූපේ තමයි කණ්ණාඩියේ හැදෙන ප්‍රතිබිම්බේ. දැන් ඇහෙනම් චක්කු ප්‍රසාදයේ හැදෙන ප්‍රසාද රූපේ, චක්කු ප්‍රසාද රූපේ කියන්නේ වර්ණ සටහනක්. වර්ණ වලින් හැදෙන ප්‍රතිබිම්බයක්. සෝත ප්‍රසාදයේ හැදෙන සෝත ප්‍රසාද රූපය කියන එක ශබ්ද වලින් හැදෙන සටහන. ඒකත් ප්‍රතිබිම්බයක් වගේ. මේ සටහන හදන්නේ එතන තියෙන උපයේ. කණ්ණාඩිය වගේ උපයක් තියෙන ඕන නේ, ඒක තමයි ප්‍රතිබිම්බය. එතකොට කනේ නම් සද්ද වලින් තමයි සෝත ප්‍රසාදේ ප්‍රසාද රූප හැදෙන්නේ. ඇහේ නම් හැදෙන්නේ වර්ණ වලින්. ඇහි උපයේ සටහන නැත්තම් ප්‍රසාද රූපේ කියන එක හැදෙන්නේ වර්ණ වලින්. කනේ තියෙන උපය සෝත ප්‍රසාදය කියන තැන ප්‍රසාද රූපේ හැදෙන්නේ සද්ද වලින්. නාසයේනම් ඒ ගාහන ප්‍රසාදය කියන තැනේ ගන්ධ සුවඳ වල සටහනක් තමයි එතන හැදෙන්නේ. එකට කියනවා ගාහන ප්‍රසාද රූපේ. දිවේනම් රස වලට අදාළ දේවල් වලින් සටහනක් තමයි ඒ ජීවහා ප්‍රසාදය හැදෙන්නේ. ජීවහා ප්‍රසාද රූපේ. ඊළඟට කාය ස්පර්ශය ගන්න තැන් වල හැදෙන්නේ කාය ප්‍රසාදේ කාය ප්‍රසාද රූපය කියන එක. ස්පර්ශ වලට අදාළව සටහනක් හැදෙනවා. හරි. කාය ස්පර්ශ වලට අදාළව සටහන හැදෙනවා කාය ප්‍රසාද රූපය. ඒකට විඥාණයට පුළුවන් ඔය ප්‍රසාද රූපය අරමුණු කරන්න විතරයි. විඥාණයට පුළුවන් ඒ ආයතනෙන් හදලා දෙන ප්‍රසාද රූපය අරමුණු කරන්න විතර. එතනින් එහාට දෙයක් විඥාණයට කරන්න බෑ. දැන් ඇහැ ප්‍රතිබිම්බයක් හදලා දුන්නොත් ඕක තමයි මේ හිතට දකින්න පුළුවන්. හිතට බෑ ඇහෙන් එළියේ තියෙන දෙය දකින්න. ඔව් හිත කියන්නේ විඥාණය. විඥානයේ පහළ වෙනවා කියන්නේ මේ ආයතනේ හදලා දෙන ප්‍රසාද රූපය දකින්නයි විඥානේ පහළ වෙන්නේ. හරි? චක්කු විඥානේ කියනකොටම චක්කු විඥානේට අරමුණු වෙන්නේ ඇහෙන් හදලා දෙන චක්කු ප්‍රසාද රූපය විතරයි. චක්කු ප්‍රසාද රූපයක් හැදුන්නේ නැත්නම් චක්කු විඥානයක් පහළ වෙන්න බෑ. ඒ කියන්නේ ඇහැ පේන්නේ නැත්නම් අපි ඇහැ වහලා තිබුණොත් එහෙම එතකොට ප්‍රසාද රූපය හැදෙන්නේ නැහැ නේ. ඇහැ ඇතුලේ. ඒ ප්‍රසාද රූපය හැදුන්නේ නැත්නම් විඥාණයට දකින්න දෙයක් නැහැ. තේරුණාද? චක්කු විඥාණයට දකින්න නම් ඇහැ තියෙන්නම ඕන. ඒ හින්දා තමයි බාහිර දේ දකින්න බැහැයි කියන්නේ. ඇහෙන් සකස් කරලා දෙන මේ රූපයමයි. ඇහෙන් සකස් කරලා දෙන රූපයමයි ඇහැ නිසා පහළ වෙන චක්කු විඥාණයට අරමුණු කරන්න පුළුවන්. එළියේ තියෙන රූපේ අරමුණු කරන්න හැකියාවක් නැහැ චක්කු විඥාණයට. ඒ විදිහටම තේරුම් ගන්න සෝත විඥාණයට අරමුණු කරන්න පුළුවන් කන නිසා හදලා දෙන මේ සටහන. ඒකට කියනවා සෝත ප්‍රසාද රූපේ. ඒක අරමුණු කරන්නමයි සෝත විඥාණයට පුළුවන්. එළියේ තියෙන සද්ද අහන්න බෑ සෝත විඥාණයට. පැහැදිලිද? කණෙන් හදලා දෙන ඒ එළියේ සද්ද උදව් වෙලා කණෙන් හදලා දෙන මොකක් හරි තියෙනානේ සටහන. ඒක තමයි ප්‍රසාද රූපය කියන්නේ. ඔන්න ඔය කණ හදලා දෙන ප්‍රසාද රූපය අරමුණු කරන්න විතරයි සෝත විඥාණයට පුළුවන්. හරි. ඒක ගාහන විඥාණය කියන එකට අරමුණු කරන්න පුළුවන් නාසය හදලා දෙන ගාහන ප්‍රසාද රූපය කියන එක. ගන්ධ සුවඳ වලට අදාළව සටහනක් හදලා දෙනවා නාසයේ. ඒ සටහන තමයි ප්‍රසාද රූපය කියන්නේ. ඔය ප්‍රසාද රූපය දකින්න එක විතරයි මෙතන ඇති වෙන විඥානය. ඒ කියන්නේ ගහන විඥාණයට පුළුවන්. ඒ වගේ ජීවහා විඥාණයට පුළුවන් දිව නිසා සකස් කරලා දෙන රස සටහන. ඒකට කියනවා ජීවහා ප්‍රසාද රූපය. ඒව අරමුණු කරන්න විතරයි දිව නිසා ඇති වෙන විඤ්ඤාණයට පුළුවන්. එළියේ තියෙන කෑම වල රස බලන්න බෑ. ඈ පිඟානේ කේක් කෑල්ලක් තිබුණොත් ඔය කේක් කෑල්ල මොන රසද කියලා විඤ්ඤාණයට ගිහින් බලලා ඉන්න බෑ. දිවේ කැටිලා දිවේ ප්‍රසාද රූපයක් ඇති වුණොත් අන්න එතකොට විතරයි ඒ රස දැනගැනීමේ හැකියාව තියෙන්නේ. පේනවද? එතකොට මේ හිතට කවදාවත් බෑ එළියට ගිහින් මේක මොන රහද මේක මොන සුබදද ඒ වගේ ගතිය අඳුරගන්න බෑ. හිතනේ කියන්නේ හිත කිව්වට හිත කියන්නේ හිතට හිතෙන දේ මිසක් මේ පැණිවල තියෙන දේ නෙවෙයි. එළියේ තියෙන දේ නෙවෙයි. ඔව්. ඔව් පරණ අත්දැකපු දෙයක් කොහේ කියනවා? සත්‍ය නෙමෙයි. ඒ වෙලාවේ දෙයක් නෙමෙයි. දැන් හොඳ හොඳ කෑමක් පේනකොට කියනවා ඕක මේ රසයි කියලා. හැබැයි කාලා බලනකොට ඒක සමහර විට ලුණු වැඩි වෙන්න පුළුවන්. නේද? හිත ගිය පුරා නෙමෙයි. ඊට වඩා වෙනස්. ඒ කියන්නේ මේ මොහොතේ කෑමේ රස කියන්න බෑ දිවේ ගෑවෙනකම්. හැබැයි හිත අපිව රවට්ටනවා. ආ ඔය කෑම මේ රහයි කියලා කන්නත් කලින් කියනවා. ඒක විඥාණයෙන් කරන මායාවක්. විඥාණයට පුළුවන් දෙයක් නෙමෙයි. විඥානේ මායාවක් කරලා අපිව රවට්ටන අන්න අතන තියෙන කෑම මේ රහයි කියලා. ඒක දැනගන්න විදිහක් විඥාණයට නැහැ. මොකද විඥාණයට පුළුවන් ආයතනික ගැටුනොත් විතරමයි ඒක ගැන කියන්නේ. විඥාණයට පුළුවන් ආයතනික අරමුණක් ගැටෙනකොට එතන ඇති වෙන ගැටෙනවා කියන්නේ ආයතනෙන් ප්‍රසාද රූපයක් හදනවා කියන එක. ඒ ප්‍රසාද රූපය දැනගන්න විතරයි විඥාණයට පුළුවන්. හරි? ප්‍රසාද රූපය ඇති වුනේ නැත්තම් විඥාණයට අරමුණු කරන්න බෑ. ඒක පැහැදිලිද? අපේ හිතට අරමුණු කරන්න බෑ එළියේ තියෙන දේක ගතිගුණ. ඒව ගැන හිත කියනවා. ඒ අපිව රවට්ටන්න කරන මායාව. විඥාණය නිදාගෙන ඉන්නකොට විඥාණයට අරන් දෙන්න බෑ. මොකද ආයතන වල හදන ප්‍රසාද රූප අරමුණු කරන්න බෑ විඥාණයට. ඔව් ඒක තමයි. විඥාණය පහළ වෙනව නම් තමයි ආයතනේ වැඩ කරනවා කියන්නේ. විඥාණය පහළ වෙන්නේ නැත්නම් ආයතනේ වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ ආයතනෙට තේරුමක් නැහැ. නේද? ඒක නේද දැන් ටීවී එක ඕෆ් කරලා තියෙද්දි රූප බලන්න බෑ. ඒකට ටීවී එක කිව්වට වැඩක් නැහැ. නේද? ඕෆ් කරලා තියෙන තාක්කල් ටීවී එකක් තියනවා කිව්වට වැඩක් නැහැ. ඒක වැඩ කරනකොට විතරයි අපි ටීවී එක තියන්න පුළුවන්. ඒ කෘත්‍ය කරනකොට තමයි ආයතන වෙන්නේ. ඒක වහලා තියෙද්දි අපි ඒකට ආයතනයක් කියන්න බෑ. නේද? නින්ද ගියාම ඒ වගේ. ඒවයි ප්‍රසාද රූප හැදෙන්නේ. නින්ද ගියා. ඒ කියන්නේ විඥාණය පහළ වෙන්න බෑ ඒවයි. අරමුණු ගන්න බෑ. ඈ විඥාණය පහළ වෙන්න බැයි නම් ඒව ආයතන වෙන්නේ නැහැ. යම් කිසි දෙයක් පෙන්වුම් කිරීමේ හැකියාව නැහැ එතකොට. සිහිනය කියන එක මනෝවිඥාණී වැඩක්. තිස්සෙම සිහින පේන්නේ නැහැ. තද නින්දේදී සිහින පේන්නේ නැහැ. සිහින පේන්නේ ඇහැරෙන්න කිට්ටුව. හොඳට නින්ද ගියාම හීන පේන්නේ නැහැ. හරි? වැඩ නින්දේ ඉන්නකොට තමයි හීන පේන්නේ. කියන්නේ හිත පොඩ්ඩක් නැගිටලා. ඒ හින්දා තමයි හීනේ මතක ඇහැරෙන වෙලාවට. ඒ කියන්නේ හිතෙන් කරපු වැඩක් ඒක. හරි? තද නින්දේදී හිත වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ හීන පේන මට්ටමක් නැහැ. ඒක හොයාගෙන තියෙන විද්‍යාත්මකව. තද නින්දෙදි හීන පේන්නේ නැහැ. ඔය පොඩි වෙලාවකදී හීන පේන්නේ උනාට අපිට දිගයි කියලා හිතන. හරි. දැන් හීන පේනකොට හොයාගෙන තියෙන මේ ඇහත් පොඩ්ඩක් හෙල්ලෙන. පිටින් බැලුවහම. ඒ වගේ දේවල් තියෙනවා. ඒ කියන්නේ තද නින්ද නෙමෙයි හීන පේන මොහොත. ඇහැරෙන්න බොහොම කිට්ටුවදී තමයි හීන පේන්නේ. නින්දේ අර එක එක අවස්ථා තියෙනවා. එකෙදි අර තද නින්දයි ඇහැරෙන්නයි අතරෙදි තමයි හීන පේන ටික පේන්නේ. එතකොට හීන අපිට එච්චර වැඩක් නැහැ. මොකද හීන වලින් දැනගන්න දේවල් අර කර්ම බවටපත් වෙන්නේ නැහැ. يعني විපාක දෙන්න පුළුවන් කර්ම බවටපත් වෙන්නේ නැහැ. ඒක දුර්වලයි. හීනෙන් ඉන්ද හීන ගැන වැඩි හොයන්න ඕනේ නැහැ. සසර යන්න උදව් වෙන්නේ නැහැ හීන. අපි ඇහැරලා ඉද්දි දකින හීන තමයි සසර යන්න උදව් වෙන්නේ. ඈ? දවල් හීනටි. වගේ පේන්න පුළුවන්. එනවා යනවා. ඔව්. ඒක ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පිළිකුලේදී විතර නෙමෙයි ඕන භාවනාවකදී අපි සමාධිය පැත්තට යනකොට ওই වගේ දේවල් වෙන්න පුළුවන්. ඒවා ඉතින් තිබුණොත් තියෙයි නැත්තම් නැහැ. ඒව ඇච්චර ගණන් ගන්න ඕන දේවල් නෙවෙයි. බැලුවා කියලා වරදකුත් නැහැ නෝ බැලුවා කියලා වරදකුත් නැහැ. ඒච්චර ඒවයි ඇති දෙයක් නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. ඒවත් ඔව් දැන් අපි ඒක වැඩි හිතට ගන්න හොඳ නැහැ. එහෙම වුණත් වෙන්නේ එළිය නැති වුණ ගමන් ඒක ගැන හිතනවා. මේක නැති වුණා. එතකොට භාවනාව කැඩෙනවා. ඒක තිබුණත් එකයි නැතත් එකයි. තියෙනවා නම් කැමති නම් බලන් හිටියට කමන්නේ නැති වුණා කියලා දුක් වෙන්න හොඳ නැහැ. ඔව් ඒක නැති වුණා කියලා අනිත්‍ය එකක් නැති වෙනවනේ කියලා එහෙමත් බලන්නත් පුළුවන්. එකක් මේ හිතේ වැඩක්. හිතෙන් කරන වැඩ. ඒවා සාමාන්‍යයෙන් ඒ භාවනා කරනකොට අත්දකින්න පුළුවන්. ඒවත් තව ටිකක් සමාධියට එනකොට ඒවත් නැති වෙලා යනවා. හොඳට හිත ඒ කර්මුණේම හිටින මට්ටමකට එනවා. දැන් හිත දුවවන ඒවා අඩු කරන එක තමයි අපි සමාධිය ගැඹුරට ගෙනියනවා කියන්නේ. ඒ ඔය හිත දුවවන්න එක එක දේවල් හිතෙන්ම පෙන්නනවා. ඔව්. ඒතර ඒව පස්සේ දුවන්නේ නැතුව ආය ආයේ අරමුණ මතක් කර කර භාවනා අරමුණේ තියාගන්නවා. ඔව් ඒක තමයි කරන්නේ. කැමති නම් ටිකක් වෙලා බලා ඉඳලා ආයෙ අරමුණට එන්න ඕන. භාවනා අරමුණට. භාවනා අරමුණට එනකොට අරවට හිත යන එක නැවතිලා මේකෙම හිටිනවා. එතකොට තමයි තද සමාධිය ධානය වලට යන්න පුළුවන් සමාධියට එන්නේ. හරි. ඒ මට්ටමටයි අපි දියුණු කරගන්න ඕන. එතකොට මේ ආයතනයක් වැඩ කරනවා කියන්නේ දැන් පැහැදිලි වෙන්න ඕන. ප්‍රසාද රූපයක් හදලා දෙනවා විඥාණයට අරමුණු කරන්න. ප්‍රසාද රූපය හැදුන්නේ නැත්නම් විඥාණය පහළ වෙන්න විදිහක් නැහැ. විඥාණය පහළ වුනේ නැත්නම් හිතට දැනගන්න විදිහක් නැහැ. නේද? හිත මොනවා හරි දැනගත්තා නම් තීරුම් ගන්න ආයතනිකින් ප්‍රසාද රූපයක් හදලා ඕක විඥාණය දැනගත්තා. හරි? මොනවාම හරි දෙයක් දැනුවත් වුණා කියන්නේ හිතක් පහළ වුණානේ. හිතක් පහළ වෙනවා කියන්නේ ආයතනකින් ප්‍රසාද රූපයක් හදලා ඒ ප්‍රසාද රූපේ හිත දැනගත්තා. මොකද ඒ ආයතනෙට විඥානයක් නේ තියෙන්නේ. ඇහැට නම් චක්කු විඥානේ, කනට නම් සෝත විඥානේ, නාසයට නම් ගහන විඥානේ, දිවට නම් ජීවහා විඥානේ, කයට නම් කාය විඥානේ, මනසට නම් මනෝ විඥානේ. ඔය විඥාන හය විතරයි. ඔය හයට අමතර විඥානයක් නෑ. ඔය හයට අමතර හිතක් හැදෙන්න බෑ. අපි මොනවා හරි දැනගත්තා නම් දැනගෙන තියෙන්නේ ඔය හයෙන් එකක්මයි. ඒ හයෙන් එකක් නම් දැනගන්නේ. ඒ හය කියන්නේ ආයතනෙන් හදලා දෙන ප්‍රසාද රූපයක්ම විතරක් නම්. ප්‍රසාද රූපი තියෙන්නේ එළියේද ඇතුළේද? තමා තුළද නැත්නම් බාහිරවද ප්‍රසාද රූපි තියෙන්නේ? තමා තුළ. ආයතන ටික ඇතුළෙමයි ප්‍රසාද රූපේ හැදෙන්නේ නේද? එළිය හැදෙන්න බෑනේ ප්‍රසාද රූපේ. නේද? ඒක තමා තුළ මේ ශරීරයේ තුළමයි ප්‍රසාද රූපේ හැදිලා තියෙන්නේ. තමන් කියලා හිතන, මගේ කියලා හිතන ශරීරයේ තුළමයි ප්‍රසාද රූපේ හැදෙන්නේ නේද? අනුන්ගේ ශරීරයක හැදෙන්න බෑනේ අපේ ඇහි ප්‍රසාද රූපේ. මේ ශරීරයේ තුලමයි ඔය විඥාණය දකින ප්‍රසාද රූපේ හැදෙන්නේ. හරි? ඒ හින්දා ඔබට කියනවා අජ්ජත්ත කියලා. ආධ්‍යාත්මික. මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන ඒවා අජ්ජත්තයි. ඒ කියන්නේ තමන්ගේ සීමාව තුල. නේද? ශරීරය. ඒතර මේ ශරීරය තුලමයි ඇහැකනනාසය ওই ටිකනම් තියෙන්නේ දිව කියන ඒවා මේ ඔළුවේ තියෙන්නේ. එහෙනම් කාය ආයතනේ මේ ඇඟේ ඕන තැනක තියෙන්න පුළුවන් නේද? දැන් කකුල කූඹියක් කෑවොත් එතන දැනෙනවා. ඒ කියන්නේ ශරීරයේ සීමාවේ සම තියෙන ඕන තැනක ඒ කාය ස්පර්ශේ කාය ප්‍රසාද රූපේ හැදෙන්න පුළුවන්. හරි එතන විඥානේ පහළ වෙන්න පුළුවන්. නියපොතු වල එහෙම නැහැ. ඒ නියපොතු දත් කෙස් ඒ වගේ ඒවා රෙන්න අනිත් තැන් වල පුළුවන් අපිට කාය ස්පර්ශේ ලබන්න. නේද? මధుරෙක් ඇවිල්ලා කෑවොත් එහෙම දැනෙනවා. දැනෙනවා කියන්නේ එතන හිතක් හැදෙනවා. නේද? එතන හිතක් හැදුනා කියන්නේ විඥානේ පහළ වුණා. විඥානේ පහළ වුණා කියන්නේ කාය ප්‍රසාද රූපයක් හදලා දුන්නා. කාය ආයතනෙන් ප්‍රසාද රූපයක් හදලා දුන්නා. දැන් ප්‍රසාද රූප තියෙන්නේ එළියේද ඇතුළේද? ඇතුළේ. මේ බඹයක් පමණ ශරීරය තුලමයි ප්‍රසාද රූප ටික තියෙන්නේ. ඒතකොට විඥාණයට පුළුවන් ওই ප්‍රසාද රූප දැනගන්න විතරයි. ඒතකොට ඒ හිත දැනගන්නේ ප්‍රසාද රූප ටික විතර නම් ඔන්න ඔය හින්දා තමයි මේ ලෝකය තියෙන්නේ Taman තුලයි කියන්නේ. අපි ලෝකේ ගැන මොනවා දැනුවත් වුණත් මේ ප්‍රසාද රූපයක් හරහා දැනුවත් වෙලා තියෙන්නේ. මේ ප්‍රසාද රූප ටික තියෙන්නේ මේ ශරීරය තුලනේ. ශරීරයෙන් පිට නෙවෙයි. එතකොට බලන්න අපි දැනුවත් වෙන හැමදේම මේ ශරීරය තුල තියෙන්නේ. නේද? ශරීරය තුල දෙයක්මයි අපි ලෝකේ කියලා දැනගෙන තියෙන්නේ. හිතට දැනගන්න පුළුවන් මේ ආයතන හයෙන් එකකින් හදලා දෙන දෙයක් විතරමයි. හිතට බෑ ශරීරයෙන් එළියට ගිහිල්ලා ආයතනයක් නැතුව ගිහිල්ලා මොකක් හරි දකින්න අඳුරගන්න බෑ. මේ ආයතන හරහාමයි හිත වැඩ කරන්නේ. එතකොට එළියේ රූපයක් තියෙනවා කියලා දැනගත්තට දැනගෙන තියෙනකින් හදපු ප්‍රසාද රූපයක්. එළියේ යම් කිසි දෙයක් තියෙනවා කියලා හිතුවට දැනගෙන තියෙන්නේ ආයතනකින් හදපු ප්‍රසාද රූපයක්. තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකය දකින්න බඹයක් පමණ ශරීරය තුල බාහිරෙ ඉන්නේ. ලෝකය මේ බඹයක් පමණ ශරීරය තුලයි ලෝකය හැදෙන්නේ. මොකද ඔය ආයතන ටික තියෙන්නේ ශරීරේ. හිතට දැනගන්න පුළුවන් ආයතන වලින් හදලා දෙන ප්‍රසාද රූප. ශරීරේට එළියේ ප්‍රසාද රූප හැදෙන්නේ නැහැ. නේද? ඒක හිතට විඤ්ඤාණයට දැනගන්න පුළුවන් ප්‍රසාද රූප විතරයි. ආයතනිකෙන් හදලා දෙන ප්‍රසාද රූපයක් විතරමයි විඤ්ඤාණයට දැනගන්න පුළුවන්. ඒතර අපේ විඤ්ඤාණය දැනගන්න ටික තමයි අපි දන්නේ. ඒකට ලෝකෙ ගැන මොනවා හරි දැනගත්තා කිව්වොත් දැන් එළියේ තියෙන ගහක් ගැන දැනගත්තා කිව්වහම මොකද්ද වෙලා තියෙන්නේ? මේ ගහට අදාළ වර්ණ සටහනක් ඇහැ සකස් කරලා දීලා තියෙනවා. නේද? ඒකට කියනවා චක්කු ප්‍රසාද රූපේ. ඒ ප්‍රසාද රූපේ හිතෙන් දැනගෙන තියෙනවා. ඒක ගැන ඇති වුණ චේතනා ටික තමයි අපි මොනවා හරි ඔය එළියේ තියෙනවා කියලා කියන්නේ. ඒ චේතනා වලට කියනවා අසංකාර කියලා. එතකොට මේ සංඛාර චේතනා කියන්නේ සංඛාරනේ. චේතනා ටික කොහෙද හැදෙන්නේ? හිතේ. නේද? චේතනා හැදෙන්නේ හිතේ. එතකොට ගහක් කියන එක චේතනාවක් හිතේ තිබෙන. සිතුවිල්ලක්. හැබැයි අපි විශ්වාස කරන්නේ ගහ එළියේ තියෙන. එතකොට බලන්න ඇත්ත ඇති හැටි දැකලා නෙවෙයි. එතන තමයි අවිද්‍යාව හේතුණා කියන්නේ. ඇත්ත ඇති හැටි එදිලා නැහැ අවිද්‍යාව. අවිද්‍යාවෙන් උන මුලාව. ඒ මුලාව කරන මායාකාරය තමයි අපේ විඥානය. අපේ විඤ්ඤාණේ තමයි අපිට කියලා තියෙන්නේ ගහ තියෙන්නේ එළිය කියලා. එනකට විඤ්ඤාණේ දැකලා තියෙන්නේ ඇහැ හදලා දීපු ප්‍රසාද රූප. නේද? ඇහැ හදලා දීපු ප්‍රසාද රූපේ දැකලා අපිට කියනවා ඔන්න එළියේ ගහක් තියෙනවා කියලා. ඒක මාය. විඤ්ඤාණයෙන් කරන මායාව. ඔන්න ඒ මායාව අඳුරගන්නවා. විඤ්ඤාණයට කවදාවත් බෑ එළියට ගිහිල්ලා තියෙන්නේ මොනවාද කියලා බලන්න. හරි? විඤ්ඤාණයට පුළුවන් ආයතනයක් කියන දෙයක් කියන්නේ ආයතනේ හදලා දෙන ප්‍රසාද රූපයක් දකින්න විතරයි විඥාණයට හැකියාව තියෙන්නේ. අනේක හොඳට තේරුම් ගන්න ඕනේ. චක්කු විඥාණයකින් දැනගත්තා නම් දැනගෙන තියෙන්නෙම ඇහැ හදලා දීපු ප්‍රසාද රූපය. සෝත විඥාණයකින් දැනගත්තා නම් දැනගෙනම තියෙන්නේ කන හදලා දීපු ප්‍රසාද රූපය. ඒක මේ ශරීරයේ තුල දෙයක්. එතකොට විඥාණය දැනගන්නේ ශරීරයේ තුල දෙයක්. ඒ කියන්නේ අපි ලෝකේ කියලා මොනවා හරි දැනගත්තා නම් දැනගෙන තියෙන ශරීරයේ තුල දෙයක් නේද? ඒ වුණාට අපි විශ්වාස කරන්න පුරුදු වෙලා තියෙන්නේ එළියේ තියෙන දේවල් දැනගත්තා කියලා. ලෝකෙට අහුවෙලා. ලෝකෙට අයිති දේවල් දැනගත්තා කියනකොට ලෝකෙට අහුවෙලා. ඒ ලෝකෙට අහුවෙන එකට කියනවා මායයට අහු වුණා. මායාවට අහු වුණා. හරි? තර අපි නුවණින් පෙන්වන්න ඕන ඔය එළියේ තියෙනවා කිව්වට ඔකේ වෙලා තියෙන මේ මේ ආයතනේ හැදලා දීපු ප්‍රසාද රූපිනේ ඔය දැකලා තියෙන්නේ. හරි. ඔන්න ඕක දැන් එළියේ තියෙන රූපේ හටගන්න හේතුව වෙලා තියෙන්නේ මේ ඇතුලේ තිබුණ ප්‍රසාද රූපේ නේද? එහෙන් දැකලා නම් දැනගත්තේ එළියේ තියෙන ගහක් ගැන මේ එහෙන් දැකීම නිසාමයි එළියේ ගහක් තියෙන බව අපි දැනගත්තේ. එළියේ ගහක් තියෙනවා කියලා චේතනාවක් ආවේ. නේද? ඒතර මේ චේතනාව එන්න උදව් වෙලා තියෙන්නේ ඇහෙන් හදලා දීපු ප්‍රසාද රූපේ. හරි? අනะ දැන් ටික ටික මේ එළියේ තියෙන දේ දැනගත්තේ ඇයි කියලා පේනවා. සමුදය. සමුදය. තක රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? සමුදය හරියට දැනගත්තොත් රූපේ නිරෝධයක් පේනවා. ඒ රූපය අපි හිතෙන් හදාගත්තු චේතනාවක් නම් එළියේ තියෙන්න බෑනේ. ඒතර එළියේ තියෙනවා කියලා විශ්වාස කරපු එක නිරුද්ධ වෙනවා. ඔකට කියනවා රූපේ අත්ංගමේ. රූප නිරෝධය අත්ංගමේ. ඒතකොට ඔන්න රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? අත්තංගමය මොකද්ද කියලා දකින කෙනා වඩන්නේ මොකද්ද? අනිච්ච සංඥාව. අනිත්‍ය සංඥාව. අනිත්‍ය සංඥාව වඩන කෙනා මාර්ගයේ වඩන්නේ ලෝකෝත්තර මාර්ගය. එයා කෙලෙස් ප්‍රහාණය කරනවා. මොනවාද ප්‍රහාණය කරන කෙලෙස්? කාමරාග, භවරාග, අවිද්‍යා, අස්මිමාන, ඕවා ටික ප්‍රහාණය කරනවා, කෙලවර කරනවා. ඒවා කෙලවර කරපු කෙනා තමයි රහතන් වහන්සේ කියන්නේ. එතකොට ඔන්න ආර්ය මගඵල ලබන්න තියෙන මාර්ගය තමයි ඔන්න අනිච්ච සංඥාව වඩන එක. අනිච්ච සංඥාව කියන්නේ රූපේ අනිච්ච සංඥාව කියන්නේ රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? රූප අත්ංගමය මොකද්ද? ඔන්න ඕක කෙනෙක් මෙනෙහි කරනවා නම් එයා අනිච්ච සංඥාව වඩනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අනිච්ච සංඥා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූපය මොකද්ද? සමුදය මොකද්ද? ඒ කියන්නේ හටගන්නේ ඇයි? ඊළඟට රූප නිරෝධය නැත්නම් අත්ංගමය මොකද්ද? ඔන්න ඔය දේ කෙනෙක් මෙනෙහි කරනවා නම් එයා රූපයේ අනිච්ච සංඥාව වඩනවා. හරි? ඒ වගේම වේදනාව මොකද්ද? වේදනා සමුදය මොකද්ද? වේදනා අත්ංගමය මොකද්ද කියලා කෙනෙක් මෙනෙහි කරනවා නම් එයා වේදනාවේ අනිච්ච සංඥාව වඩනවා. ඒ වගේම සංඥාව මොකද්ද? සංඥා සමුදය මොකද්ද? සංඥා අත්ංගමය මොකද්ද කියලා කෙනෙක් යම් කිසි කෙනෙක් මෙනෙහි කරනවා නම් එයා සංඥාවේ අනිච්ච සංඥාව වඩනවා. ඊළඟට සංඛාරය මොකද්ද? සංඛාර සමුදය මොකද්ද? සංඛාර අත්ංගමය මොකද්ද කියලා කෙනෙක් දකිනවා නම් අන්න සංඛාරයේ අනිච්ච සංඥාව වඩන. විඥාණය මොකද්ද? විඥාණය හටගත්තේ ඇයි? සමුදය මොකද්ද? විඥාන අත්ංගමය මොකද්ද කියලා කෙනෙක් මෙනෙහි කරනවා නම් නුවණින් මෙනෙහි කරනවා නම් අන විඥානයේ අනිච්ච සංඥාව වැඩෙනවා. දැන් අහොම කරන කෙනා පංචස්කන්ධයේ අනිච්ච සංඥාව වැඩෙනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහේ අනිච්ච සංඥාව වැඩෙනවා. එයාට ලැබෙන ප්‍රතිඵලය තමයි මගඵල. ආර්ය මාර්ගය. එයා කාම රාගය ප්‍රහීන කරනවා, රූප රාගය ප්‍රහීන කරනවා, භව රාගය ප්‍රහීන කරනවා, අවිද්‍යාව ප්‍රහීන කරනවා, අස්මිමානය, මේ මමත්වයේ කියලා එන අස්මිමානය ප්‍රහාණය කරනවා. එහෙම වෙන්නේ ওই විදිහට අනිත්‍ය සංඥාව වඩන කෙනා. දැන් ඔතන තේරුම් ගන්න ඕන ඔය අනිත්‍ය සංඥාව කිව්වේ රූපය වෙනස් වෙනවා කියන එක නෙවෙයි. රූපය වෙනස් වෙනවා කියන එක නෙවෙයි. මොකද්ද එහෙනම්? රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? රූප අත්ංගමය මොකද්ද කියලා බලන එක තමයි අනිත්‍ය සංඥාව වඩන්නේ. එයා තමයි රූපේ ඉක්මවා යන්නේ, රූපේ මිදෙන්නේ. තරන්නේ අනිච්ච සංඥා වැඩිම විදර්ශනය වෙනවා. විදර්ශනා භාවනාව. නැත්නම් ඔය සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලය, සකෘදාගාමි මාර්ගයේ සකෘදාගාමි ඵලය, අනාගාමි මාර්ගයේ අනාගාමි ඵලය, අරහත් මාර්ගයේ අරහත් ඵලය ලබන්න තියෙන ක්‍රමය ඔන්න ඕකයි. අනිච්ච සංඥාව වඩන්න. අනිච්ච සංඥාව කියන්නේ මේ මොකද්ද, මේක හටගත්තේ ඇයි, මේකේ නිරුද්ධ වීම මොකද්ද? ඔන්න ඔය දේ බැලීමට කියනවා අනිච්ච සංඥාව වඩනවා කියලා. හට ගැනීමයි නිරුද්ධ වීමයි නුවණින් දකින්නවා. මේ ඇති වෙලා නැති වෙනවා පේනවා නෙවෙයි. නුවණින් දකින්න ඕන මේ නිසයි මේක හටගත්තේ, මේ හේතු ඉදුන් නැත්තම් හටගන්නේ නැහැ. ඇයිද? එතකොට ලෝකෙට අයිති මොනවා හරි දෙයක් කියන්නේ තේරුම් ගන්න ඕන සමුදේ පේන්න ඕන ආයතනත් එක්ක. අපි ලෝකෙට අයිති දෙයක් කියලා හිතනකොටම මොකද වෙලා තියෙන්නේ? ආයතනකින් හදලා දීපු ප්‍රසාද රූපයක් විඥාණයෙන් දැකලා. නේද? එහෙන් දැක්කා කිව්වත්, කණින් ඇහුවා කිව්වත්, ඔය ඉන්නේ දැනගන්නේ නේද? එතකොට වෙලා තියෙන්නේ මොකද්ද? ඒ ආයතනෙන් හදලා දීපු ප්‍රසාද රූපේ විඥාණයෙන් දැනගෙන. ඒ කියන්නේ මේ ශරීරය තුල දෙයක් විඥාණයෙන් දැනගෙන. ශරීරයෙන් බාහිර දෙයක් විඥාණය දැනගත්තා වෙන්නේ නැහැ. එතකොට ශරීරයෙන් බාහිර දෙයට තමයි අපි සාමාන්‍ය රූපේ කියලා කියන්නේ. නේද? එළිය තියෙන ඔක්කොම රූප. එතකොට ඔන්න ඒ රූපය මොකද්ද? රූපේ හටගන්නේ ඇයි? හටගෙන තියෙන්නේ මේ ප්‍රසාද රූපේ විඥාණයෙන් දැනගෙන වැරදි විදිහට හිතලා. දේනවාද? රූපයේ ආයතනෙන් හදලා දීපු සටහන විඥාණයෙන් දැනගෙන ඒ ගැන චේතනා ටිකක් ඇවිල්ලා ඒ චේතනා කියන්නේ සංකාර. නේද? ඒකට ඇත්තටම ওই සංකාර ටික තමයි දැනගෙන තියෙන්නේ. අපේ තියෙන මෝඩකම මුලාව හින්දා අපි හිතනවා එළියේ තියෙන දේවල් දැනගත්තා කියලා. ඒක තමයි ඒ අවිජ්ජා පත්‍ය සංඛාර කියන්නේ. දැන් අපට සංඛාර වෙලා තියෙන්නේ එළියේ තියෙන දේවල්. අවිද්‍යාවෙන් හදපු දේවල්. එතකොට මුළු ලෝකෙම අවිද්‍යාවෙන් හදපු සංඛාර ගොඩක්. මොනවක තේරුම් ගන්න. අපි බාහිර ලෝකෙ කියලා යම් කිසි දෙයක් හිතනවා නම් අවිද්‍යාවෙන් හදපු සංඛාර ගොඩක්. අවිද්‍යා පත්‍ය සංඛාර. ඒ සංඛාර පිළිබඳව තමයි සංඥාවක් තියෙනවා නම් තියෙන්නේ. ඒවා පිළිබඳව තමයි වේදනාවක් තියෙනවා නම් තියෙන්නේ. නේද? එතකොට ඒකට අහුවෙන්න පටන් ගැනීම තමයි මේ පස්සය කියන එක. පස්සය. දැන් ආයතනයක් නිසා ඇති වෙන්නේ පස්සයක්. ඇහැ නිසා නම් ඒකට කියනවා චක්කු සම්පස්සේ. ඊට පස්සේ කියනකොට මොනවද කරුණු තුනක් හට ගන්නවා. පස්සේ කියන්නේ සිතිවිල්ලක්. එහෙනම් නැත්තම් චෛතසිකයක්. හිතේ තියෙන සිතිවිල්ලක්. පස්ස සිතුවිල්ලෙන් කියන්නේ මොනවද? දැන් චක්කු සම්පස්සණං ඔන්න ඒ සිතෙන් දැනුවත් කරන දේ තමයි ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා, විඥානයක් පහළ වෙලා තියෙනවා ඒක අද්දකින්. ඇහක් තියෙනවා, ඇහැට අරමුණු කරන රූපයක් තියෙනවා, විඥානයක් පහළ වෙලා තියෙනවා කියන අදහස තමයි පස්ස චෛතසිකෙන් දෙන්නේ. එතකොට මතක තියාගන්න හැම හිතකම ඔය පස්ස චෛතසිකේ තියෙනවා. මොකද හිතක් ඇති වෙන්න බෑ ඔය තුන නැත්තම් නේද? ආයතනේ එකෙන් හදලා දෙන ප්‍රසාද රූපේ ඒක දැනගන්න විඥානයයි තුන. ඔය තුන හටගත්තා කියන අදහස හිතට දෙන්නේ පස්ස චෛතසිකේ. පැහැදිලිද? විඥාණය කියන්නේ හිතම කියලා කියන්න පුළුවන්. එතකොට හිතට තනියෙන් දැනගන්න බෑ. හිතට දැනගන්න චෛතසික ටික ඕන. මේ සිතිවිලි ටික තමයි හිත දැනගන්නේ. එක එක જાතියේ ගතිගුණ දෙන්නේ චෛතසිකවලින්. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තත් පස්සෙන් යම් කිසි දෙයක් දැනුවත් කරනවා. වේදනාවෙන් තව වෙන ස්වභාවයක් දැනුවත් කරනවා. සංඥාවෙන් තව ස්වභාවයක් දැනුවත් කරනවා. සංකාර වලින් තව ස්වභාවයක් දැනුවත් කරනවා. ඔය වගේ ඒවා, ඒ කියන්නේ චේතනා කියලා. ඔය වගේ එක එක චෛතසික ඇති වෙන්නේ මේ හිතේ. ඒවා හිතට කලින්නුත් නැහැ, හිතට පස්සෙත් නැහැ. හිතත් එක්කම තියෙන හිතේ තියෙන ස්වභාව ටික. ඔය හිත කියන්නේ විඥානේ නම් හිත වෙනස් වෙනවා නම් විඥානෙත් වෙනස් වෙනවා. හිත වෙනම තියෙද්දි විඥානේ විතරක් නෙමෙයි ඔය එක චෛතසිකයක්වත් තියෙන්න බෑ. විඥානේ නැති වෙනකොට ඔය ටික ඔක්කොම නැති වෙනවා. ඒ කියන්නේ චෛතසික කියන්නේ පස්සය, වේදනාව, සංඥාව, චේතනා, මානසිකාර ඔය වගේ තියෙනවා ගොඩක්. ඔය ඔක්කොම විඥානේ තියෙනකන් විතරයි තියෙන්නේ. විඥානේ නිරුද්ධ වෙනකොට ඔය ටික ඔක්කොම නිරුද්ධ. එක එක මොහොතේ බලවත් වෙන ඒවා තියෙනවා. ඉතින් අපේ හිත ඒ යන්නේ සමහර විට වේදනාවට හිත යන්න පුළුවන්. සමහර විට සංඥාවට හිත යන්න පුළුවන්. සමහර විට සංකාරයට යන්න පුළුවන්. සමහර විට ඔය ඇතිකරන රූප ස්වභාවයට හිත යන්න පුළුවන්. නේද? රූපය අල්ලගෙන දිගින් දිගට හිත හදන්න පුළුවන්. වේදනාව අල්ලගෙන දිගින් දිගට හිත හදන්න පුළුවන්. සංඥාව අල්ලගෙන දිගින් දිගට හිත හදන්න පුළුවන්. සංඛාර අල්ලගෙන දිගින් දිගට හිත හදන්න පුළුවන්. ඒතර විඥාණය පිහිටන්න පුළුවන් පොලවක් වෙනවා අර හතරෙන් එකක්. විඥාණය බීජය නම් ඒක පිහිටන පොලව අර හතරෙන් එකක්. රූපය වෙන්න පුළුවන්, සංඥා වෙන්න පුළුවන්, සංඛාර වෙන්න පුළුවන්, වේදනාව වෙන්න පුළුවන්. රූපය, වේදනාව, සංඥාව, සංඛාර. ඔය හතරෙන් එකක් විඥාන බීජේ පැල කරන්න පුළුවන්. පැල කරනවා කියන්නේ ඒ විඥානේ මායයි ඇති වෙනව නෙමෙයි. ආයයි අලුත් අලුත් විඥාන ඇති වෙනව අරක සම්බන්ධව. එක අරමුණක් සම්බන්ධව. ඒක තමයි පැල වෙනවා කියන්නේ. වර්ධනය වෙවි යනවා. හරි? දැන් ඔක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බීජ සූත්‍රය කියන එකේ. විඥාණය කියන්නේ බීජය. පොළව කියන්නේ ඔය හතරෙන් එකක්. මොනවද? රූප, වේදනා, සංඥා, සංඛාර. චේතනා තමයි සංඛාර. ඔය හතරෙන් එකක් පොළව. විඥානේ තමයි බීජය. එතකොට ඒක පැලවෙන්න නම් බීජය පොළවේ තියලා නිකන් බෑ. වතුර දාන්නත් ඕන. වතුර තමයි තණ්හාව. තණ්හාවෙන් වතුර දානකොට ඔන්න පැලවෙනවා. අපේ තණ්හාවාවේ රූපයක් ගැන නම් ඒක ගැන ආයේ ආයේ සිත් හදනවා. විඥාන පහළ වෙනවා. ඒතර විඥාන ඉබේ පහළ වෙන්න බෑ. විඥාන පහළ වෙන්න නම් ආයතන පහළ වෙන්නත් ඕන. හරි? ආයතනයක් එක්කමනේ විඥානයක් පහළ වෙන්නේ. නේද? ඒතර විඥාන ආයේ ආයේ පහළ වෙනවා කියන්නේ ආයතනත් ආයේ ආයේ පහළ වෙනවා. ඒවා මේ හයෙන් ඕන ආයතනයක් වෙන්න පුළුවන්. දැන් අපිට සද්දයක් ඇහිලා හිතුණත් කුරුල්ලෙක් එළියේ ඉන්නවා කියලා. හරි? ඔන්න දැන් විඥාන බීජය ඇති වුණා. එතකොට කුරුල්ලාට නම් අපේ තණ්හාව තියෙන්නේ, ආසාව තියෙන්නේ ඉන්නාද කියලා බලන්න. ඔන්න දැන් තව විඤ්ඤාණයක් හදන්න දැන් හේතු ටික. එතකොට ඒ විඤ්ඤාණය පහළ වෙන්නේ ඇහත් එක්ක. අපි බලනකොට අන්න කුරුල්ලා ඉන්නවා. තේරුණාද? දැන් අරක උදව් වෙලා තව විඤ්ඤාණයක් පහළ කළා. ඒ විඤ්ඤාණය ඉබේ පහළ කරන්න බෑ. ඒකට ඇහක් ඕන. ඒතර ආයතනයක් උපදන්න හේතු උනා මේ දැන් දැනගත්තු දේ. හරි? ඒ හිත දැනගන්න ස්වභාවය තමයි ඊළඟ එකට සමුදේ වෙලා තියෙන්නේ. ඊළඟට ආයතනයක් උපදින්න සමුදේ වෙලා තියෙන්නේ මේ දැන ගැනීම. දැනගත්තා කියන්නේ ලෝකෙට අයිති දෙයක් දැන ගැනීම. දැන් ඇහුනේ සද්දයක්. සද්දයක් ඇහුණා කියන්නේ සෝත ආයතනේ සෝත ප්‍රසාදය හදලා විඥාණයෙන් ඕක දැනගත්තා. නේද? අපේ මෝඩකමට මොකද්ද වෙන්නේ? අවිද්‍යාවෙන් මොකද්ද කරන්නේ? ඔය දැනගත්තේ එළියේ තියෙන ලෝකෙට අයිති රූපයක් කියලා හිතනවා. නේද? ତතර ඒ රූපේ අන්න කුරුල්ලෙක් කියලා ලෝකෙට අහු වුණ ගමන් ඊළඟට අපි තව ආයතනයක් උපදිනවා. ඒ දැන් හදාගත්තු ලෝකෙට අයිති දෙයක් දකින්න. ඒක අපහු ඇහැ වෙන්න පුළුවන්, නැත්නම් ආයේ සද්ද අහගෙන ඉන්න පුළුවන්. නැත්තම් ඔකන්ත සුවඳ බලනවා වෙන්න පුළුවන්, රස බලනවා වෙන්න පුළුවන්, අල්ලලා බලනවා වෙන්න පුළුවන්. නැත්තම් ඒක ගැන ආයි හිතනවා වෙන්න පුළුවන්. ආයතන හයෙන් එකක්මයි උපදින්නේ ආයි විඥානයක් උපදිනවා කියන්නේ. ඒ විඥාන ආයතන වලින් තොරව විඥානයක් පහළ වෙන්න බෑනේ. ඒකට අපිට දැනගන්න තව ටිකක් මේක අත්දකින්න ආසාවක් ඇති වුණොත් ඒක තමයි තණ්හාව කියන්නේ. ඒකෙන් වතුර දානකොට ඔන්න තව තව විඤ්ඤාණ හැදෙනවා, වර්ධනය වෙනවා, දිගින් දිගට යනවා. වේ පුල්ලම් වර්ධනය වෙනවා, පැතිරිලා යනවා. මේ පොඩියට පටන් ගත්තු දේ. හරි? ඕක තමයි ඒක ගැන දිගින් දිගට හිත හදනවා, නැත්නම් කර්ම කරනවා. ඒ කර්ම බලවත් වුණත් ඕක වචනෙට පෙරලෙන්න පුළුවන්, තව කෙනෙකුට කියන්න පුළුවන්. නැත්නම් කයෙන් කරන ක්‍රියාවක් බවට පත් වෙන්න පුළුවන්. සිත කය වචනය තුනටම යන්න පුළුවන්. හරි? එතකොට ඒ යන්න හේතුුනේ මොකද්ද කියලා අඳුර ගන්න ඕන දැන් නුවණින්. විඥාණයයි විඥාණය පිහිටන්න පොළව කියන්නේ රූපය, වේදනාව, සංඥාව, සංකාරය හතරෙන් එකක්. ඔය ටික පහළ වුණහන් ඕකට තණ්හාවෙන් වතුර දාපු නිසා තමයි ඔන්න ඊළඟට ආයයි විඥාන පහළ වෙන්නේ. නැත්නම් ආයයි ආයතන පහළ වෙන්නේ. ආයයි උපද්දන. ඔක තමයි නැවත උපදීම කියන්නේ. ඒකට නැවත උපදීම තියෙන්නේ තණ්හාව තියෙනකම්. තණ්හාව නැති වුණ දවසට ආයයි උපද්දවන්නේ නැහැ. නේද? ඒ නැවත උපදීම උපද්දන එක දුරු කරන හැටි තමයි බුදු කෙනෙක් පැහැදිලි කරන්නේ. බුදු කෙනෙක් පැහැදිලි කරන්නේ නැවත උපතක් නැති කරන හැටි. නැවත උපත ඇති කරන්නේ තණ්හාවෙන්. තණ්හාව ඇති කරන්නේ මෙතන මුලා වුණ හින්දා. මේක ඇත්ත දැක්කේ නැති හින්දා. ඒ කියන්නේ මූලික ස්පර්ශයේදී ඇත්ත දැක්කේ නැති හින්දා අපි ඒක ලෝකෙට අයිති දෙයක් කරලා අඳුරගත්තා. මූලික ස්පර්ශ කියන්නේ මොකද්ද? දැන් සද්ද ඇහෙන එක මූලික ස්පර්ශයක් නේද? කන සෝත ආයතන. එතකොට ඔව් සෝත විඥාණයෙන් සද්දයක් තියෙනවා කියලා දැනගත්තා. ඔය මූලික ස්පර්ශය. ඊළඟට අපි ඒක දෙවෙනි අවස්ථාවේදී ඒකට තේරුමක් දෙනවා. ලෝකෙට අයිති ආ කුරුල්ලෙක්. ඔය දැන් කෑ ගහන්නේ මොකෙද්ද? කොහෙද්ද කොබෙයියෙක්ද? මොකෙද්ද? කොහාද? දැන් බීජය වැළවෙන්න දැන් පොළොව බීජය ගිහින් තිබ්බා පොළොවේ. ඊළඟට කරන්නේ වතුර ටිකකුත් දානවා. කොහා ඉන්නවද දන්නේ? ඔන්න තණ්හාව. තණ්හාවෙන් දැන් ආයතන උපද්දනවා අයියා. වේනවද? ඔන්න ඕක තමයි දකින්න ඕන. ඔය බීජ සූත්‍රයේ උපමාවක් අරගෙන බුදුසඳුරෝ පෙන්නනවා මේ විඥානයේ පොළවේ පිහිටන හැටි, ඒක වර්ධනය වෙන හැටි. ඕ ඕක මේ මොහොතේ කරනවා කියන්නේ ඊළඟ මොහොතෙත් කරනවා. හැම මොහොතේම ඒක කරනවා. ඒ කියන්නේ මොහොතක් මොහොතක් ගානේ අපි තණ්හාව වර්ධනය කර කර තණ්හාවෙන් වතුර දදා ආයේ ආයේ විඥාන පහළ කරනවා. ආයතන පහළ කරනවා. විඥාන පහළ කරනවා කියන්නේ ආයතන පහළ කරනවා. ඒකට ආයතන පහළ කරනවා කියන්නේ ආයතනම් පටිලාබෝ. ඉදං උච්චති ජාති. උපදී ජාති. ආයතන හට ගන්නවා කියන්නේ උපදීන. ආයතනයක් උපදිනවා කියන්නේ අනිත් අතට ස්කන්ධ ටික පහළ වෙනවා. රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංකාරස්කන්ධේ, විඤ්ඤාණස්කන්ධේ. කන්දානම් පාතු බාවු. ආයතනානම් පටිලාභෝ. අයං උච්චති ජාති. මෙන්න මේකට තමයි ජාතිය කියන්නේ. ස්කන්ධයන්ගේ පහළ වීම, ආයතනයන්ගේ හට ගැනීම, ඕකට තමයි ජාතිය කියන්නේ. ඒකට නත්ති ජාති පුනක් බහූ. ජාතියක් ආයේ නැති කරන්න නම් දැන් මොකද කරන්න ඕන? ඔතන අවිද්‍යාව යෙදුම් නැත්තම්. ඒ කියන්නේ රූපය මොකද්ද? රූපේ හටගත්තේ ඇයි කියලා දැක්කනම් අන රූප නිරෝධය අක්ඛංගමයේ පේනවා. ඔන්න ඕක වඩන කෙනා ඔව් ලෝකෙන් මිදෙන මාර්ගයේ ආරණා. ඒකට කියනවා අනිච්ච සංඥාව කියලා. ඒකට තේරුම් ගන්න අනිච්ච සංඥාව කියන්නේ තියෙන රූපේ අනිත්‍යය නිට්ටය වෙනස් වෙනවා කියන එක නෙමෙයි. රූපය මොකද්ද? රූපේ හටගත්තේ ඇයි? මේ හටගන්න හේතු නැත්තම් ඕක හටගන්නේ නැහැ. අත්තංගම. ඔන්න ඕක දකින්න කෙනා එයාට කියනවා සම්මා දිට්ඨිය තියෙනවා. අනිච්ච සංඥාව වඩනවා. අර කියපු දේවල් ප්‍රහාණය කරනවා. මොනවාද? කාම රාග, භව රාග, රූප රාග, අස්මිමාන, අවිද්‍යාව. ওই ටික ඔක්කොම අයින් කරනවා. ප්‍රහාණය කරනවා. අයින් වෙනවා. ඉතින් අනිච්ච සංඥාව හරියට වඩනකොට ඕවා අයින් වෙනවා. අන්න පේනවා අනිච්ච සංඥාව වඩනකොට මේ වැඩෙන්නේ ආර්ය මාර්ගෙනි. මේ ලෝකෝත්තර මාර්ගෙනි. මේ ලෝකෙන් මිදෙන විදිහ නේද? ඔන්න ඔය තුලින් තමයි සෝවාන් වෙන්න පුළුවන්. එතකොට පැහැදිලි වෙනවා මේක තමයි ලෝකෙන් එතර වෙන මාර්ගය. නැවත ඉපදීම නැති කරන මාර්ගය. නේද? දුක නැති කරන මාර්ගය. දුක කියන්නේ පංච උපාදානස්කන්ධ. දැන් ඒවා හටගන්නේ නැති මාර්ගය අනිච්ච සංඥාව වැඩි. එතකොට ඔන්න බුද්ධ දේශනාව පැහැදිලි වෙනවා එතකොට. අනිච්ච සංඥා සූත්‍රයේදී ඔක පැහැදිලිව කියනවා යම් කෙනෙක් මේ අනිච්ච සංඥාව වඩයිද එයාට මෙන්න මේ වගේ ප්‍රතිඵල තියෙනවා. එතකොට අනිච්ච සංඥාව කියන්නේ මොකද්ද? රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? රූපේ අත්ංගමය මොකද්ද? ඔන්න ඕක අනිච්ච සංඥා. වේදනාව මොකද්ද? වේදනා සමුදය මොකද්ද? වේදනා අත්ංගමය මොකද්ද? ඕක අනිච්ච සංඥා. සංඥාව මොකද්ද? සංඥා සමුදය මොකද්ද? සංඥා අත්ංගමය මොකද්ද? ඕක අනිච්ච සංඥා. ඊළඟට සංඛාරය මොකද්ද? සංඛාර සමුදය මොකද්ද? සංඛාර අත්ංගමය මොකද්ද? ඔන්න අනිච්ච සංඥාව වඩනවා. විඥාණය මොකද්ද? විඥාණය හටගත්තේ ඇයි? සමුදේ මොකද්ද? විඥාන අත්ංගමය මොකද්ද? ඔන්න විඥාණිය අනිච්ච සංඥාව වඩනවා. එහෙම කෙනා අන්න අර ප්‍රතිඵල ලබනවා. කාම රාග වලින් මිදෙනවා, භව රාග වලින් මිදෙනවා, අවිද්‍යාවෙන් මිදෙනවා, අස්මිමානෙන් මිදෙනවා. ඒ කියන්නේ නැවත ඉපදීම නැති කරනවා. නැවත ඉපදීම කියන්නේ මැරිලා උපදින එක නෙමෙයි. මේ මොහොතේ රැවටිලා ඊළඟ මොහොතේ උපද්දණයට නේද? එතකොට රහත් වෙන්න මැරෙනකන් ඉන්න ඕනද? නැවත ඉපදීම නැති කරන්න මැරෙනකන් ඉන්න ඕනද? නෑ. මේ මොහොතේ ඔය අවිද්‍යාව දුරු වුණා නම් මේ මොහොතේම නැවත ඉපදීම නැති කළා. එයාට කියනවා රහතන් වහන්සේ කියලා. ඒක රහතන් වහන්සේට ආයි ජාතියක් නෑ. අජාතං. කරන්න දෙයක්වත් නෑ. අකතං කළ යුතු සියල්ල නිම කරනවා. ඊළඟට ජාතියක් නැත්නම් ජරාවක් මරණයක් මොකුත් නෑ. ඒවා අය දෙන්නේ නෑ. ඒතර අජ්ජර අමර තත්ත්වයටපත් වෙනවා මේ මොහොතේ. මැරුණහම නෙමෙයි. අපේ විශ්වාස කරන්න පුරුදු වෙලා තියෙන්නේ මැරුණහම තමයි ආයි ඉපදීම නවත්තන්නේ. මේ මැරෙන මොහොතේ රහත් වෙන එක. එහෙම දෙයක් නෙමෙයි බුද්ධ දේශන. නේද? රහතන් වහන්සේ මේ ජීවත්ව ඉන්න යම් කිසි මොහතක ඕක අවබෝධ කළා නම් ඔන්න රහතන් වහන්සේ. ඒ මොහොතේ ඉඳලා නැවත උපතක් නැහැ. අර මුලාවෙන් හදන ආයතන නැහැ. මුලාවෙන් හදන ස්කන්ධ ටික නැහැ. මුලාවෙන් හදන ලෝකය නැහැ. එතකොට ලෝකෙන් එතෙර වුණා. ලෝකෝත්තර වුණා. පැහැදිලි නේද ඒ ටික? ඔන්න ඕක දකින්න පුළුවන් නම් සම්මා දිට්ඨිය ධර්මය මේකයි කියලා දකින්න පුළුවන්. කොහොම දකින්න කෙනාට තමයි යෝනිසෝ මනසිකාරය වඩන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරය කියන්නේ මේවා උපදින හැටි ඇත්ත ඇති හැටියට දකින්න. මේවා හටගත්තේ කොහොමද කියලා සමුදය ඇත්ත ඇති හැටියට දකින්න. ඇත්ත ඇති හැටියට දකින්න නම් ඕක තේරුම් ගන්න ඕනේ. කියන්නේ ධර්මයක් අහලා තේරුම් ගන්න ඕනේ. තව විදිහට කියොත් සම්මා දිට්ඨිය ඇති වෙන්න ඕනේ. සම්මා දිට්ඨිය නැති කෙනාට පුළුවන් ද යෝනිසෝ මනසිකාරය කරන්න? බෑ. ඒගොල්ලෝ අර ලෝකෙට ආйти දේවල් හිත හිතා ඉන්න අපි ත්‍රිදර්ශනා වඩනවා කිය. ඔව්. තියෙන ලෝකේ අනිත්‍ය කරන්න යනවා. ඊළඟට අනිත්‍යය තේරුම් ගන්න බැරුව ඒකටත් තව තව තේරුම් දෙන්න යනවා. ඈ? ඉච්ඡ නැති බව කියන්න යනවා. වෙනස් වෙන බව කියන්න යනවා. ඕවා නෙවෙයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. අනිත්‍ය සංඥාව කියන එක පැහැදිලිව ඔය අනිත්‍ය සංඥා සූත්‍රයේ පෙන්නලා තියෙනවා. ඒ හින්දා තමයි මේවා ධර්මයට ගැළපෙනවද කියලා බලන්න කියන්නේ. කවුරු හරි කිව්වටම පිළිගන්න එපා. ධර්මයත් එක්ක ගැළපෙනවද? ඊළඟට තමන්ට නුවණ තියනවා නම් පේනවා මේකද ලෝකෝත්තර දහම. මේකෙන් මාර්ගඵල ලැබෙයිද? ඈ සසරේ යන එකෙන් මිදෙන්න පුළුවන් වෙයිද මේ විදිහට වැඩුවොත් කියන එකත් පේනවා. ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා. එහෙම නුවණක් තමයි එන්න ඕනේ. ඒ නුවණ આવොත් කවුරු හරි කිව්වොත් මෙන්න මේ විදිහට කරන්න එතකොට නිවන් හම්බ වෙයි කියලා ඒවට අහුවෙන්නේ නැහැ. නේද? ඉතින් ඔන්න ඔය නුවණ ඇති කරගන්න තමයි අපිට දහමක් අහන්න ඕන, දහම නුවණින් මෙනෙහි කරන්න ඕන. ওই ටික තේරුම් ගත්තොත් තමන්ටම පුළුවන් මාර්ගය හොයාගෙන මාර්ගය වඩන්න. ආයෙ ගිහින් අහන්න ඕනේ නැහැ. දැන් මම මොකද කරන්න ඕනේ? ඈ? දැන් මං අනිත්‍ය මෙච්චර වැඩිවා දැන් මොකද කරන්නේ? එහෙම ප්‍රශ්නයක් එනවද? එන්නේ නැහැ. අනිත්‍ය හරියට වැඩිවා නම් පේනවා නේ. ඔතන ඉපදීම නැති වෙනකම්ම වඩන්න පුළුවන් දෙයක්. නේද? තවත් කළ යුතු දෙයක් නැහැ කියනකම් ඔය කරන්න පුළුවන් දෙයක්. ඒක වැඩිමත් Tamanටමයි වෙන්නේ. ආයෙ ගිහිල්ලා කාගෙන්වත් අහන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔව්. ඒකට තමයි කියන්නේ මේ ධර්මයේ සම්මා දිට්ඨිය ඇති කරගන්නවා කියලා. සම්මා දිට්ඨිය ඇති වුණ කෙනාට ධර්මයමයි ගුරු තනතුරේ ඉන්නේ. ඔය ටික තේරුම් ගත්තොත් Tamanගේ ගුරුවරයා ඔය ධර්මයමයි. වෙන දෙයක් නෙවෙයි. නේද? ඔන්නෝක තේරුම් ගත්තොත් Tamanට ඒ ලොකු දෙයක් කළා වෙනවා. එහෙනම් ඔක ආයෙ ආයෙ නුවණින් විමසන්න. ඒ කියන්නේ බුදුදහමේ ප්‍රතිඵලයේ ගත්තා. මාර්ගඵල ලැබුවම නෙමෙයි. මාර්ගයට වැටුණා. ආර්ය මාර්ගය, ලෝකෝත්තර මාර්ගය. ස්කන්ධ ඔය දැන් අර මේ වෙන දේ තේරුම් ගන්න බැරි හින්දා තේරුම් කරන්න විදිහක් හොයාගෙන තියෙනවා. ආත්ම සංකල්පේ ඉඳන් නිවන තේරුම් කරන්න යනවා. එතකොට කියා ගන්න බෑනේ. දැන් ඉතින් එක එක ප්‍රශ්න එනවා. බුදුහාමුදුරුවෝත් වායසට ගියා, ලෙඩ වුණා, රහතන් වහන්සේලටත් මේවා වුණා. ඉතින් දැන් විස්තර කරන්න බෑ. රහත් වුණා කියන්නේ දුක නැති කළා, ඉතුරු නැතු. එහෙනම් කොහොමද ලෙඩවීම තියෙන්නේ වායසට? මොකද ඒවා දුකයි කියලා වෙනම කියනවනේ. ජරාවටපත් වීම දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි. දැන් ඒවට උත්තර නැහැ. ලෞකික පැත්තෙන් බැලුවහම බුදුහාමුදුරුවොත් මැරිලා රහතන් වහන්සේත් මැරිලා. එහෙනම් කොහොමද අමර කියන්නේ? මරණයක් නැහැ කියන්නේ. දැන් ඕක විස්තර කරගන්න බැරි හින්දා කඩනවා දෙකකට. ජීවත්ව ඉද්දි එක නිවන. පිරිනිවන් කියන්නේ නිවන සම්පූර්ණ වෙන්නේ මරුණට පස්සේ. එහෙම නිවනක් නෙමෙයි මේ මේ බුද්ධ දේශනාව. ඔන්න ඕක නුවණින් තේරුම් ගන්න ඕන. බුද්ධ දේශනාවේ කියන්නේ නැහැ නේ රහත් වෙනකොට මේ දුකේ කොටසයි ඉතුරුනේ, ඉතුරු ටික මරුණයින් පස්සේ ඉවර වෙන්නේ කියලා. එහෙම කියන්නේ නැහැ. රහත් වුණා කියන්නේ දුක ඉතුරු නැතුවම නිරුද්ධ කළා. පතං කරණීයම්. තවත් කළ යුතු දෙයක් නැහැ. නේද? දුක්ඛ නිරෝධයමයි නිවන කියන්නේ. දැන් ඕකට පටහැනි අර කියන එක. නෑ 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 මේ මේ ජීවත්ව ඉන්නකන් අර උපදි සහිතයි. ඒ හින්දා සෝපාදිසේස. ඒ වචනේ කියලා තියෙනවා. දැන් මේක තේරුම් ගන්න බැරි කමට ඉතින් අර විදිහට කියනවා. ඒ සම්මාදිට්ඨිය නැති කමමයි. ධර්මයේ දකින්න නැති කමමයි ඔය වගේ තේරුම් දෙන්න වෙලා තියෙන්නේ. මේක තේරුම් ගත්තොත් දැන් පේනවා උපත කියන්නේ මොකද්ද? ස්කන්ධයන්ගේ 15, ආයතනයන්ගේ 15. ඔකටයි උපත කියන්නේ. රහතන් වහන්සේ කියන්නේ ඔන්න ඕවා 15 වෙන එක නැවැත්තුවා. කොහොමද නැවැත්තේ? අවිද්‍යාව නැති කරලා. අවිද්‍යාව හින්දා නේ ඒවා 15 වෙන්නේ. අවිද්‍යාව තියෙනකන් ඒවා තියෙනවා. ඉතින් අවිද්‍යාව ඉන්න කෙනාට ඕක විස්තර කරගන්න බෑ. ඒක තමයි බටලෝගේ නේද? ලෝකේ තායිති දෘෂ්ටියෙන් ඕවා විස්තර කරන්න බෑ. ඒකයි මේ ලෝකෝත්තර කියනකොට ලෝකයේ ඉක්මවා යන දැක්මක් ආපු ගමන් ওই ප්‍රශ්න ටිකට උත්තර තියෙනවා. ඒකයි මේ මේ අනිච්ච සංඥාව දැනගත්තු ගමන්, සම්මා දිට්ඨිය ආපු ගමන් අර ප්‍රශ්න ටික ඉවරයි. හරි. ඊට පස්සේ ගැටලු වෙන්නේ අතීතේ මං හිටියද, වර්තමානයේ ඉන්නවද, අනාගතේ ඉඳීද? ওই ප්‍රශ්න එන්නේ නේද එතකොට? මේ අවිද්‍යාව නැති වුණා නම් ඔතනින් ඉවරයි. එච්චරෙන් නුවන්. අවිද්‍යාව යෙදෙන හින්දා මේවා තියෙනවා. අවිද්‍යාව නැත්තම් යෙදෙන්නේ නැහැ. ඕක තමයි පටිච්ච සමුප්පාදික හේතුඵලවාදී. අවිද්‍යාව තියෙනකන් ලෝකේ තියෙනවා. අවිද්‍යාව ඇයි අවිද්‍යාවෙන් ලෝකේ හදන්නේ? අවිද්‍යාව නිසානේ මුලාවේ. ඇති හැටි දැනගත්තු ගමන් ප්‍රඥාව වැඩුණ ගමන් ආයි ලෝකයක් පිහිටන්නේ නැහැ. මම ලෝකේ හදලා තියෙන්නේ මුලාවෙන්මයි. ඇති හැටි නොදන්න කම හින්දාමයි. දැන් ඔන්න ඔය කියන ඒවා Tamanට තේරුම් ගන්න පුළුවන්. ඔය ආයතන ගැන එහෙම නුවණක් තිබුණහම. ඒ හින්දා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේවා දකින්න නම් මේ ආයතන පිරිසිඳ දකින්න. පිරිසිඳ දකින්න කියන්නේ ඉවයින් කරන වැඩේ හොඳට නුවණින් දකින්න. සලායතනේ මොකද්ද? සලායතන ඇති වෙන්නේ ඇයි? සමුදේ මොකද්ද? ඒවයි නිරෝධේ මොකද්ද? ඔන්න ඕක දකින්න ඕනේ. සලායතන නිරෝධේ පේනවනේ. සලායතන ඕන වෙන්නේ අවිද්‍යාවෙන් ලෝකේ හැදුවොත්. ලෝකේ හැදුවේ නැත්නම් සලායතන උපදී නෑ. අන්න නිරෝධේ. සලායතන නිරෝධ. සලායතන නිරෝධ වෙනකොට පස්සයක් ඉතුරු වෙයි. පස්ස නිරෝධ. අර පටිච්ච සමුප්පාදේ තියෙන ඔක්කොම නිරෝධා කියලා කියන්නේ ඇයි කියලා පැහැදිලි වෙනවා. අවිජ්ජා නිරෝධා, සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා, විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා, නාම රූප නිරෝධෝ, නාම රූප නිරෝධා, සලායතන නිරෝධෝ. ඔව්. සලායතන නිරෝධා, පස්ස නිරෝධෝ. ඔන්න ඔය ටික ඔය අනිත් දැක්මෙන් කියන අයට ওই ටික පැහැදිලි කරන්න බෑ. මොකද්ද සලායතන නිරෝධේ? මොකද්ද පස්ස නිරෝධේ? ඒගොල්ලෝ තමයි කියන්නේ අර අර මැරෙනකොට තමයි යෝග වෙන්නේ. නිවන සම්පූර්ණයි. එතකන් ආයතන ටික තියෙනවා, ස්පර්ශ තියෙනවා නේද? ඒ සලායතන තියෙනවා නේද? ස්පර්ශ තියෙනවා නේද? ස්පර්ශ තියෙනවා නේද? වේදනා තියෙනවා. ඒ වේදනා තිබුණාට තණ්හා නැහැ කියලා එතන විතරක් කඩන්න හදනවා. පටිච්ච සමුප්පාදයට 아무තු තේරුමක් දෙන්නේ නැහැ නෝ. මේක බුද්ධ දේශනාවට විරුද්ධයිනේ. බුද්ධ දේශනාවේ පැහැදිලිව කියනවානේ මේවා නිරෝධයි කියලා රහතන් වහන්සේ. නේද? අවිද්‍යාව නිරෝධ නම් ඉතුරු ඔක්කොම නිරෝධයි කියලා පටිච්ච සමුප්පාද කියන්නේ ගාතාව. ඕක ඕක දැන් ඒ කියන්නේ Tamanta තේරුම් යන්නේ ඔන්න ඔය දහම දකිනකොට සම්මාදිට්ඨිය මොකද නුවණින් දකින්න ඒ ඔව් ඒකයි මේ බුදු දහම තියෙන්නේ ප්‍රඥාවෙන් දකින්නමයි වෙන විදිහක් නැහැ නුවණින් දකින්නමයි ප්‍රඥාවන්තයන්ටයි දහම තියෙන්නේ කියලා කියලා තියෙනවා නේද ඒක මහා ලොකු අමාරු දෙයක් නෙමෙයි මේ පොඩි දෙයි මේ හේතුඵල වාදී තේරුම් ගන්නයි තියෙන්නේ මේ හේතු යෙදෙන හින්දායි ඕක තියෙන්නේ හේතු නැත්තම් ඕක නැහැ ඔන්න ඕක දැක්කොත් සෝවාන් වෙනවා යම් කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්ම මේ හේතු තියෙනකන් ඒක තියෙනවා හේතු නැත්තම් නැහැ එච්චරයි ඕක අවබෝධ කරගහම කොණ්ඩඤ්ඤහමඳුරු සෝවාන් වුණා කියලා යම් කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්ම ඕකමයි සරියුත් හාමුදුරන්ට ය ධම්මා හේතුප්පවත් ඒ සංහේතුන් තථාගතෝ ආහ ඕක අහනකොට සෝවන්නේ ඒතර පේනව නේද මේ ලෝකේ ගැන දැක්මක් එනවා කියලා ගිලම්පස ගේන්න හදලා ගිලම්පසනේ බුද්ධ පූජාව නේද ඔන්න ඔය දේ තේරුම් ගන්න ගේන්න හදලා ඔවා ඔන්න ඔය දේ තමයි Taman දකින්න ඕන බුදු දහම අවබෝධ කර ගන්නවා කියන්නේ ධර්මයක් අහන්න ලැබුණ එකෙන් ගන්න ඕන අවබෝධය නේද ඕක මහා අමාරු දෙයක් නෙමෙයිනේ මේ තේරුම් ගන්න බැරි දෙයක් නෙවෙයිනේ තේරුම් ගන්න බැරි දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ තේරුම් ගන්න පුළුවන් හින්දාමයි සත්‍යයට ඔව් ධර්මයේ දකින්න කෙනා බුදුන් දකින්න බුද්ධ දේශනාව මේකයි කියලා දකින්න ඔය නුවණ ඇති කරගන්න එක තමයි මාර්ගයට වැටීම කියන්නේ වෙන දෙයක් නෙවෙයි ඔය නුවණ ඇති කරගත්තොත් බය වෙන්න දෙයක් නෑ. ඈ තමන් කවදා හරි මාර්ගයේ සම්පූර්ණ කරනවා. ඔව් ඊට පස්සේ වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මොකද සම්මා දිට්ඨියෙන් පස්සේ ඉතුරු ඒවා එකට අදාළව තමයි හිතන්නේ කරන්නේ මේ වැඩ. ඒ කියන්නේ නුවණ පිහිටන වෙලාව. හැමතිස්සෙම නේ පරණ පුරුදු වල ඉන්නකොට ඕක නෑ. නේද? සිහියයි නුවණයි පිහිටනකොට ඉන්නේ වැඩෙන්නේ ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය. මොකද ඒ දැන් ඔය අනිච්ච සංඥාව වඩනකොට ඉන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. රූපේ මොකද්ද, සමුදේ මොකද්ද, නිරෝධේ මොකද්ද කියලා මෙනෙහි කරන මොහොතක් ගානේ වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය. ලෝකේ ඉක්මවා යන දැක්ම තමයි වැඩෙන්නේ. ඒකයි ඔය අනිච්ච සංඥාව භාවිතා බහුලී කතා. භාවිතා කරන්න බහුලව භාවිතා කරන්න කියලා දේශනා කරන්න. හරි. දැන් එහෙනම් බුද්ධ පූජාව තියන්නේ